මීළඟට ගරු ලසන්ත අල්ලගිය වන්න මැත්තුම ඔබතුමාට මිනිත්තු පහක කාලය ඇති.
මූලාසනට ගරු මන්තිතුමනි, විශේෂෙන්ම සඳහන් කරන්න ඕනේ අද අපේ රට ඉතාමත් වැදගත් අමාත්‍යංශ කීපයක් වදට ගන්න මේ අවස්ථාවේදී 2020 වර්ෂයේදී විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පවතින වැටුප් විෂමතාවය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා විසින් කැබිනට් නියෝගයක් මත අනුකාරක සභාවක් පත් කළා. ඒකේ ගාමිණී ලොකුගේ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් මමත් සාමාජිකයෙකු ලෙස සහ රාජ්‍ය කළමනාකරණ සේවයේ එවගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස් සභාවෙත් නියෝජිතින් සමන්විත එම කමිටුව මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරලා සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමත් විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයේ වැටුප් වැඩිවීමත් විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයේ වැටුප් වැඩිවීම පිළිබඳව තිබෙන ඒ සම්ප්‍රදායන තත්ත්වයන් පිළිබඳවත් විශ්වවිද්‍යාලයේ තුල පවතින අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලවල පවතින විෂමතාවයන් ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා අපේ කමිටුව විදිහට විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ගැටළු විසඳීම සම්බන්ධව ඇතුළත් වාර්තාවක් අපි එදා ගරු අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළා. ඒ අනුව අද මම මේක අවස්ථාවක් කරගන්නවා නැවත වතාවක් එම ගැටලුව තවමත් විසඳී නොමැති වීම නිසා එම වාර්තාව සභාගත කිරීමට විශේෂයෙන්ම මම යෝජනා කරනවා. එම වැටුප් විෂමතාවය සම්බන්ධව ඉදිරිපත් කරපු යෝජනාව විශේෂයෙන්ම කරුණු කීපයක් විනාඩි 5ක් තිබෙන නිසා කරුණු කීපයක් පමණක් සඳහන් කළ යුතුව තිබෙනවා. තාක්ෂණ විෂය අපේ රටේ ආරම්භ කළ ඉතාමත් හොඳ පරමාර්ථයක් අරමුණක් ඇතුව විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය සහ අනිකුත් විෂයන් වලට අසමත් වුණොත් හෝ විශිෂ්ට සමාර්ථයක් ලබා ගැනීමට බැරි වුණොත් ඒ අයට උසස් පෙළ කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම තමයි මේකේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබුණේ. නමුත් අද වන විට මේ විෂය සඳහා ඇති වී තිබෙන ඉල්ලුම නිසා සාමාන්‍ය පෙළ ඒ නමයක් ලබාගත්තු අයටත් තාක්ෂණ විෂයට යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා සමහර පාසල්වල. ඉතින් ඒ නිසා මේ තාක්ෂණ විෂය ආරම්භ කරපු එකේ ඒ බලාපොරොත්තු අරමුණ මේ තුලින් ඉටු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කෙසේ හෝ මං හිතන්නේ අද සාර්ථකව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙලේ තිබෙන අඩුපාඩුකම් නිවැරදි කර ගැනීම පිළිබඳව යම් අවධානයක් යොමු කළ යුතුයි කියලා මම විශේෂයෙන්ම යෝජනා කරනවා. ඒ වගේම වර්තමානයේ වන විට අපේ රටේ
ඔබතුමාට විනාඩියක් පමණයි තින්
තව ප්‍රවණතාවයක් ඇති වෙලා තිබෙනවා. 9-10 දරුවෝ සාමාන්‍ය පෙළ විභාගයේ ලියනවා. ඒ වගේම 11 දරුවෝ උසස් පෙළ විභාගයට එනවා. විශේෂයෙන් පෞද්ගලික අංශය සහ පෞද්ගලික පාසල්වල අද මේ ප්‍රවණතාවයකට අද ඇති වෙලා තිබෙනවා. ඉතින් මේකෙන් අපිට ලබාගත යුතු පණිවිඩය තමයි අද දරුවෝ ඉතාමත් දක්ෂයි, උනන්දුව හැකියාව ඕනකම තිබෙනවා. ඒ අනුව නමුත් අනිත් පැත්තෙන් අපේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම යනාදී කරුණු නිසා සාමාන්‍ය වයසටත් විශ්වවිද්‍යාලයෙන් පිටවෙන්න විශ්වවිද්‍යාලයට ඇතුළු වීම සඳහා තිබෙන තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක දරුවන්ට කරන විශාල අසාධාරණයක්. එම නිසා ලෝකයේ අනිත් රටවල වගේම දැනට වඩා අඩු වයසකින් උසස්
අධ්‍යාපනයේදී
කටයුතු කිරීම ඉතාමත් සුදුසුයි කියන යෝජනාව මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුව තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන විද්‍යාපීඨ මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි, අධ්‍යාපන විද්‍යාපීඨ සම්බන්ධව දැන් විශේෂ සාකච්ඡාවකට භාජනය වෙලා තිබෙනවා. මෙම අධ්‍යාපන විද්‍යාපීඨ වලින් පිටවෙන අයට උපාධියක් ලබා දීලා මේවා විශ්වවිද්‍යාල මට්ටමට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ යටතේ හෝ ජාතික අධ්‍යාපන ආයතනයේ යටතේ මේ විද්‍යාපීඨ සම්බන්ධ කරනවා කියලා. ඒ කෙසේ හෝ වර්තමානයේ වන විට මම අමාත්‍යතුමාට යෝජනා කරන්නේ එවැනි උසස් වීමකට ලක් කිරීමට පෙර නැවත වතාවක් මේ විද්‍යාපීඨ පෙර තිබුණු තත්ත්වයට ඇති කිරීම සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන
ඔබතුමාගේ අමතර කාලයක් ඉවරයි.
තේරීම් කාරක සභාවක්
අවසන් කරලා
ඒ සම්බන්ධව යෝජනා අරගෙන මේ විද්‍යාපීඨවල ගුණාත්මක තත්ත්වය වැඩි කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදලා මේක විශ්වවිද්‍යාල බවට පත් කිරීම සඳහා මම හිතන්නේ කටයුතු කිරීම සුදුසුයි කියන එකයි මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම යෝජනා කරන්නේ. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ වේලාව හෝ ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව බොහොම ස්තුතියි.
ඊළඟට ගරු හර්ෂණ රාජකරුණ මහත්මයා විනාඩි 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. අධ්‍යාපන අමාත්‍යංශය ගැන කතා කරනකොට විශේෂයෙන් මම අධ්‍යක්ෂින් බහුල ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්ව පත් කිරීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන්ම එතුමාව පෞගිය රාජපක්ෂ යුගයේදී කිසිම තනතුරක් නොදී පැත්තකට විසික් කරලා තිබ්බේ දැන් ඒ වගකීම බාරදීම පිළිබඳව ඒ වගේම එම අමාත්‍යංශයේ ඉතා දක්ෂ ලේකම්වරයෙක් පත් කිරලා මේ කටයුත්ත බාරදීම පිළිබඳවත් මේ වෙලාවේ සතුටු වෙනවා කියන එක ප්‍රථමයෙන් කියන්න ඕන. අපි මේ අමාත්‍යංශ ගැන කතා කරනකොට පෞගිය කාල සීමාවේදී ජාතික පාසල් දහස වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒ ජාතික පාසල් දහස වැඩසටහන ඉතා කනගාටුවෙන් හරි කියන්න ඕනේ ඒක දැන් නතර කරලා සමහර පාසල් තියෙනවා ඒ ජාතික පාසල් හැටියට නම් කරලා බෝඩ් ගාලා උත්සව තියලා රැස්වීම් තියලා නමුත් ඒ ජාතික පාසල් වැඩසටහනට ඇතුළත් කරලා නැහැ එය ක්‍රියාත්මක නොකිරීම නිසා. මේ පාසල් විශාල සංඛ්‍යාවක් ඒ නිසා අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒ අය බලාපොරොත්තුවෙන් හිටියත් ඒ පාසල්වල දරුවන් බලාපොරොත්තුවෙන් හිටියත් ඒ කටයුත්ත නතර වීම නිසා ඒ ප්‍රදේශයට ඒ දූදරුවන්ට විශාල බලාපොරොත්තුන් හිස්වීමක් සිදු වෙලා තියෙනවා. අපි අමාත්‍යංශයට විශේෂයෙන්ම කියනවා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. ඔබ කවුරුත් දන්නවා පෞගිය කාල සීමාවේදී පාර්ලිමේන්තුවේ නිතර කතා කරපු දෙයක් තමයි ළමා මන්ද පෝෂණය ගැන. මේ ළමා මන්ද පෝෂණය ගැන අපි කියනකොට ආණ්ඩුවෙන් කිව්වේ මේවා දත්තවල වැරදි කියලා. දැන් අපි සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම නිකුත් කරලා තියෙනවා ළමා මන්ද පෝෂණය විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියන එක. අපි මේ වෙලාවේදී විශේෂ ඉල්ලීමක් කරනවා අධ්‍යාපන අමාත්‍යංශයට අඩුගානේ උදේ ආහාර වේල පෙර පාසල් දරුවන්ටත් ඒ වගේම පාසල් දරුවන්ටත් ඒ සියලු දෙනාටම ලබා දීමේ වැඩසටහනක් කරුණාකරලා ක්‍රියාත්මක කරන්න. මොකද ළමා මන්ද පෝෂණය පිටු දකින්න විශේෂ වැඩපිළිවෙලක් හැටියට අපි ඒ කටයුත්ත සිදු කරන්න සිදු කළ යුතුයි කියලා ඒ යෝජනාව කරනවා. මොකද මේ පාසල්වල ඉන්න දූදරුවන්ට උදේ ආහාර වේලක් ලබා දීම තුළින් අඩුගානේ සම්බර ආහාර වේලක් දවස පුරා ලබා දීමේ එක අවස්ථාවක් හරි සිදුවේ. ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා දිය යුතුමයි. මේ වෙලාවේදී තවත් පාරවල් හදන්න එහෙම නැත්නම් පාරවල් කාපට් කරන්න කොන්ක්‍රීට් කරන්න මේ හැම දෙයක්ම අපි අවුරුද්දකට දෙකකට අමතක කරන්න පුළුවන්. ඒවා ඒ හැම දෙයක්ම අමතක කරලා මේ දූදරුවන් වෙනුවෙන් මේ ළමා මන්ද පෝෂණය නැති කරන්න ඒ අවශ්‍ය කටයුතු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන්ම කියන. ඒ වගේම තමයි මහපොළ ශිෂ්‍යත්ව ආධාර අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ මහපොළ ශිෂ්‍යත්ව ආධාරය ලබා ගැනීමේ ලොකු ප්‍රමාදයක් තියෙනවා. ඉතින් ඒ මහපොළ ශිෂ්‍යත්වය ඒ ආධාරය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්න ඕනේ. මොකද ජීවන වියදම දරා ගන්න බැරි මට්ටමට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ දූදරුවන්ට අවශ්‍ය ඒ පහසුකම් ටික ලබා ගැනීම සඳහා ඒ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා විශ්වවිද්‍යාලය පිළිබඳ විශ්වවිද්‍යාල දරුවන් පිළිබඳ. ඒ විශ්වවිද්‍යාල දරුවන් අවුරුදු 7 8 10 ලියාපදිංචි වෙලා තියෙනවා. නමුත් ඒවා අවසන් කරන්නේ නැහැ කියලා. ඒකට අවශ්‍ය නීති ගේන්න අපිත් විශ්වාස කරනවා. ඒ යම් කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා නම් වෙනත් බලාපොරොත්තුන් තියෙන, එහෙම නැත්නම් වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයන් ගෙන යන ඒ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් හැටියට කටයුතු කරමින් ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න, ඒකට අවශ්‍ය නීතිය හදන්න. හැබැයි මේ විශ්වවිද්‍යාල ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව ත්‍රස්තවාදී පනත උපයෝගී කරගෙන ඒ අයව රැඳුම් නියෝග අරගෙන මාස 3 6 තියාගන්න එක නෙමෙයි කළ යුත්තේ. යම් කවුරු හරි සිදු වෙනවා නම් ඒ වගේ අකටයුත්තක්, ඒ අකටයුත්ත සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් ත්‍රස්තවාදී විරෝධී පනත ක්‍රියාත්මක කරන එක සුදුසු නැහැ. එහෙම වුණොත් නැවතත් ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත් වෙන්න පුළුවන්. දැන් ඇති වෙලා තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. අපි ඉල්ලීමක් කරනවා ඒ නීතියින් ක්‍රියාත්මක කරන සමහරක් වෙලාවට ගරුතර ස්වාමීන් වහන්සේලා අධ්‍යාපනය ලබනවා ඒ විශ්වවිද්‍යාලවල. ඒ ජනාධිපතිතුමා කියන ආකාරයට සිවුරු අත්හැරියාට පස්සේ ඒකට ගැටලුවක් තියෙනවා කියලා කියනවා.
ඒ නීතියට විනාඩි 2ක කාලයක් තියෙනවා. විනාඩි 2.
ඒ කිසිම ගැටලුවක් නම් ඒවා හැබැයි මේ දේශපාලන කෝණයෙන් බල්ලා මේ ආණ්ඩුවට විරුද්ධව එන රැල්ල පාගන්න මගහරින්න ඒ නීතීන් ක්‍රියාත්මක කරනවා නම් ඒක වැරදි. ඒකින්ද කරුණා කරලා ඒ අවශ්‍ය නීතීන් ගේන්න, ඊට අපි සහයෝගය ලබා දෙන්නම්. හැබැයි මේක මේ ආණ්ඩුවට විරුද්ධව එන ජන මතයට ඒක පාගන්න, ඒක මඩලන්න මේ නීතීන් ගේන්න එපා කියන එක විශේෂයෙන් කියන. ඒ වගේම කාන්තාවන් මේ රටේ ජනගහනයෙන් 52% කාන්තාවන් මේ රටේ විදේශ විනිමය ගෙන එන කටයුතු වලට නියැලෙන ප්‍රමුඛත්වය ලබා දෙන්නේ කාන්තාවන්, විශේෂයෙන්ම අපේ පිටරටවල් වලට ගිහිල්ලා සේවය කරන කාන්තාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තේ වෙන්න පුළුවන්, රබර් වෙන්න පුළුවන්, ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම කාන්තාවන් තමයි මූලිකත්වය ගන්නේ. අපේ අද විවාද කරනවා කාන්තා අමාත්‍යංශය. නමුත් කාන්තා අමාත්‍යංශයේ ඇත්තටම මුදල් වෙන් කරලා තියෙනවද? මිලියන 7 8 වෙන් කරලා මේ කටයුත්ත සිදු කරන්න පුළුවන්. ඒකින්ද අපි කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම මේ කාන්තාවන්ට ශ්‍රම බලකායට ඇතුල් වීමට තියෙන ප්‍රධානම බාධාව හැටියටද අපි දකිනවා දරුවන් ලැබුණාට පස්සේ කාන්තාවන් ඒ රැකියාවල් වලට යන්නේ නැහැ. මම කැමති යෝජනා කරන්න අපි ආදර්ශයක් හැටියට මේ පාර්ලිමේන්තුවේ කාන්තාවන් සඳහා සමා වෙන්න දරුවන් සඳහා
මේ කාලය අවසానයි.
ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරන්නමු. අපි ඒ අවස්ථාව හදා දෙන්න පාර්ලිමේන්තුවේ. මං හිතන්නේ යම් ප්‍රදේශයක් වෙන් කරලා, යම් භූමියක් වෙන් කරලා දූදරුවන් සඳහා ඒ පෙරපාසලක් වෙන්න, ඩේ කෙයාර් සෙන්ටර් එකක් වෙන්න පුළුවන්.
ඒ සෙන්ටර්
එකක් ලබා දෙන්න කටයුතු කරලා රජයේ ආයතන වලටත් ඒ ඩේ කෙයාර් සෙන්ටර්ස් ලබා දීමට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු කෝකිලා ගුණවර්ධන මැතිණිය විනාඩි 5ක කාලයක් තියෙනවා.
ඉරණි 7:05 බැහැලා හිතන්නේ අද කාන්තාවන්ගේ අමාත්‍යංශයේ දවස සහ අධ්‍යාපනයේ කියලා කියන ඉතාමත් වැදගත් වැහිශීෂ දෙකක් කතා කරද්දී ලැබුණු 7:05 බැහිම ගැන පළවෙනිම කනගාටුව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මට වැඩි කාලයක් නැති හින්දා මම අධ්‍යාපනය ගැන කතා කරන්න කැමතියි. ඉතිහාසය දිහා බලනකොට අපි කල්පනා කරලා බැලුවොත් අපේ රටේ අධ්‍යාපනය තුල අපි රටට අවශ්‍ය පරම්පරාවක් එහෙමත් නැත්නම් පුරවැසියන් බිහි කරනවාද කියලා මම නම් හිතන්නේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි නැහැ. අපේ රටේ අධ්‍යාපනය මේ ගතානුගතික ක්‍රමයෙන් මිදෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. සුසීර් ප්‍රේමජාන්ස ඇමතුමා අධ්‍යාපනය අහපෝපාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලා පටන් අරන් තියෙනවා. මං හිතනවා මේක ඉතාම සත්භාවයෙන් දරුවන් වෙනුවෙන්ම මේ වැඩේ ක්‍රියාත්මක වෙයි කියලා. කුමක් හෝ වරදක් නිසා අපේ රටේ අධ්‍යාපනය තුළ අධ්‍යාපනය හදාකරන දරුවන් විශ්වවිද්‍යාලයට ගියත් එයාට රැකියාව හොයාගැනීමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
මෙතන ඔබතුමියට තව විනාඩි දෙකක් අමතර ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.
බොහොම ස්තුතියි. එතකොට මම කියන්නේ පළවෙනි කාරණාව අපි පටන් ගන්න ඕනේ. මම දකින පළවෙනි දේ තමයි අද අපේ දරුවන් තුළින් ලොකුම ප්‍රශ්නේ තමයි ඉංග්‍රීසි අධ්‍යාපනය සහ තාක්ෂණික දැනුම නැතිකම. ඉංග්‍රීසි අධ්‍යාපනය අපි පටන් ගන්නෙම පාසල් පද්ධතිය තුළ තුන වසරේ පටන් ගන්න ඉංග්‍රීසි අධ්‍යාපනය අවශ්‍යයි කියලා දරුවන්ට දැනෙන්න පටන් ගන්නේ අවුරුදු 18ක් 19ක් ගියාට පස්සේ. ඒතකොට දරුවෝ මේක ඉගෙන ගන්න කොච්චර උත්සාහ කරුවත් ඒ වයස සීමාව තුළදී ඒ දරුවන්ට ඒක ග්‍රහණය කර ගැනීම හැකියාව අඩුයි. එසම මං ඉල්ලා සිටිනවා ගරු අමාත්‍යතුමාගෙන් එක වසරේ ඉඳන් දරුවන්ට ඉංග්‍රීසි ඇහෙන්න පටන් ගන්න උගන්වන්න අකුරු ගන්නන්න බැරි නම් අපේ අධ්‍යාපනය තුළ පටන් ගන්න අකුරු ගන්නන්න තුන වසරේ නම් අඩුම තරමේ දරුවන්ට කාටුන් අධ්‍යාපනයේ වෙනුවෙන්ම හදපු කාටුන් තියෙන ඕනතරම් ඉංග්‍රීසි මේවා අපේ තියෙන අධ්‍යාපන නාලිකා හරහා දරුවන්ට සෑම දවසකට එක පීරියඩ් එකක් ඇහෙන්න සලස්වන්න. මේක ග්‍රහණය කරගන්න අපේ දරුවන්ට පුළුවන්කම තියෙනවා. මේ ග්‍රහණය කර ගැනීම තුළින් මේ දරුවෝ ඉබේම ඉංග්‍රීසි කතා කරන්න පටන් ගනීවි. මේක මම මගේ අත්දැකීමත් එක්ක කියන කාරණාව. අපි දන්නවා ගොඩක් වෙලාවට උසස් පෙළ සමත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් දරුවා විශ්වවිද්‍යාලයේ කලා උපාධියකින් ගන්න තියෙන දරුවට වඩා හොඳ රස්සාවකට යනවා. එහෙනම් මේ ක්‍රමවේදය වෙනස් කරේ නැත්තම් මේ අධ්‍යාපන ක්‍රමයේ උඩු යටුකුරු කරලා මේක ගැළපෙන විදිහට හදාගත්තේ නැත්නම් ඉදිරියේදී අරගෙන එකක් නෙමෙයි 10ක් නෙමෙයි 100ක් නෙමෙයි 1000ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේක ලොකු පීඩනයකට පීඩාවකට මේ දරුවන්ගේ පත් වෙනවා. ඒ නිසා ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්. දැන් ගරු අමාත්‍යතුමාගේ අධ්‍යාපන ප්‍රතිසස් කරන වැඩපිළිවෙල යටතේ ගුරුවරුන්ට ඉංග්‍රීසි උගන්වනවා. හැබැයි මේක මොනතරම් ප්‍රායෝගිකද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ගුරුවරුන්ට මේක ග්‍රහණය කරගෙන මේක දරුවන්ට කියලා දෙන්න පුළුවන්කම තියෙයිද කියලා ප්‍රායෝගිකද කියලා බලන්න ඕනේ අපි. ඒ නිසා මම හිතනවා ඉංග්‍රීසි උගන්වන කෙනක ගුරුවරුන්ට කරනවට වැඩිය දරුවන්ට අධ්‍යාපනික වීඩියෝ වැඩසටහන් කාටුන් වැඩසටහන් ඇහෙන්න සැලැස්සුවොත් අපි සෑම දවසේ සෑම විනාඩි 45ක කාල පීරියඩ් එකක් අරගෙන මේ තියෙන පරතරය වෙනස් කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා මම පළවෙනි යෝජනාව හැටියට මම ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම ඊගාවට අපිට තියෙන ගැටලුව තමයි ළමයින්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් වෙන දරුවෝ විශ්වවිද්‍යාලයට යන්නේ නැතුව සාමාන්‍ය පෙළේදී උසස් පෙළේදී අසමත් වෙන දරුවෝ ඊළඟට අපි මොන විදිහේ වැඩපිළිවෙලක් එක්කද මේ සමාජයට රැකියාගත කරන්න හදලා තියෙන කියන එක මම දන්නවා නයිට් ආයතන තියෙනවා මේක තාක්ෂණික ආයතන තියෙනවා. හැබැයි මේක ඇද්ද අපේ රටේ මේ එළියට යන දරුවන්ට කේත කරන්න මේ සාමාන්‍ය පෙළින් උසස් පෙළින් හැලෙන දරුවන්ට කේත කරන්න මේ ආයතන ටික ඇද්ද? අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි නිලධාරීන් හැටියට එහෙම නැත්නම් දේශපාලඥයන් හැටියට අපි හැම වෙලාවකදීම කල්පනා කරන්නේ ලොකු චිත්‍රයක් මවාගෙන. අපි හිතනවා මේ ආයතන හදන්න නම් අපිට ගොඩ නැගිලි හදන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අවශ්‍ය උපකරණ ටික ගන්න ඕනේ. අපිට පුළුවන් නම් NEQ සහතිකය දෙන ප්ලමර්ස් බිහි කරන්න, නර්සස් බිහි කරන්න. අපිට පුළුවන් නම් NEQ සහතිකයත් එක්කලා වෙල්ඩින් කරන අය බිහි කරන්න. අපිට පුළුවන් නම් ඉලෙක්ට්‍රීෂියන්ලා බිහි කරන්න. ඕනතරම් හොඳ මාකට් එකක් අද ලෝකේ යුරෝපේ රටවල් වල තියෙනවා. ඒ විතරක්
නෙමෙයි විනාඩි 2ක කාලයක් තියෙනවා.
මැද පෙරගෙදර රටවල් වලත් තියෙනවා. ඒ නිසා මේකට හොඳම දේ තමයි මම යෝජනා කරනවා හවස එකහමාරෙන් පස්සේ බොහොමයක් පාසල් වල තියෙන පාසල් වල ගොඩ නැගිලි ටික විතරයි. ඒයින් ප්‍රයෝජනයක් ගන්නෑ. පුළුවන් නම් කාර්මික මේ තාක්ෂණික අධ්‍යාපනය මේ වැඩපිළිවෙල සෑම අධ්‍යාපන කොට්ටාශයකට එක පාසලක් තෝරාගෙන ඒ දරුවන් පුහුණු කරන වැඩපිළිවෙලක් කරලා මේ ත්‍රිවිල් එළවන්න යන දරුවෝ එහෙමත් නැත්නම් කම්කරුවේ අරසාවට යන දරුවෝ මීට වඩා හොඳ විදිහට සමාජගත කරන්න මම හිතනවා ඒක ලොකු වැඩපිළිවෙලක් හැටියට අපේ රට තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සාමාන්‍යයෙන් ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි වසරකට 44,000ක් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලට යන. මේකෙන් කනගාටු දායකම තත්ත්වය තමයි 24,000ක්ම ඉන්නේ කලා උපාධිය ගන්න යන දරුවෝ. අපි උසස් පෙළ දක්වා අධ්‍යාපනය නොමිල දෙනවා. අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිල දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ විශ්වවිද්‍යාලයේ උපාධිය ගන්න දරුවට රස්සාවකුත් අපි ආණ්ඩුවෙන් දෙන්න ඕනේ කියලා අද සමාජයේ මතයක් තියෙනවා. මොකද ඒ දරුවන්ව බාරගන්න පෞද්ගලික අංශයවත් එහෙමත් නැත්නම් තනංගකාරී කර්මාන්ත ගින්නයිවත් සූදානම් නැහැ. ඒ ඇයට අවශ්‍ය මූලික රැකියාවකට අවශ්‍ය සුසුකම් ටික නැහැ, උපාධිය විතරයි තියෙන්නේ. උපාධිධාරියා රුපියල් 20,000ක් අරගෙන ආණ්ඩුවේ රස්සාවකට යනවා. පෙන්ෂන් එක දීලා වයසට ගියාමත් අපි උපාධිධාරියා බලා ගන්නවා. මෙන්න මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේ. මේ ක්‍රමය වෙනස් කරන විශ්වවිද්‍යාලයේ උපාධිය කලා වුණත් එළියට දාන්න පුළුවන් නම් ඒ දරුවා නිර්මාණශීලී හැකියාවකින් පිරිච්ච දරුවෙක් හැටියට රැකියාවකට යොමු කරන දරුවෙක්.
මුතුනේ කාලය අවසානයි.
අන්න ඒ විදිහට අන්න ඒ තැනට අධ්‍යාපන ක්‍රමය යොනස් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉන්නවා, නිලධාරීන් ඉන්නවා, මේ සඳහා කටයුතු කරන්න.
මුතුනේ වෙලාව අවසානයි.
නායකයෙක් දෙන්න කරු සභාපතිතුමනි, මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කළා. මේ වෙනස්කම් ටික අපි රටේ කරගත්තේ නැත්නම් ඉදිරියේදී මීටත් වඩා විශාල අභියෝග වලට අපිට රටක් හැටියට මුහුණ දෙන්න සිදුවේ කියන කාරණාව මතක් කරමින් කාලය ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් යන්න බොහොම ස්තුතියි.
ඔව් මන්තුමා.
සභාපතිතුමනි, මේ මේ මාධ්‍යයත් ඒ වගේම සමාජ මාධ්‍ය වලත් යනවා, මේ විශේෂයෙන්ම net fm එකේ හරහා දැනුවත් කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න පුද්ගලයෙක්ගේ නිවසක, මට ලැජ්ජයි කියන්න, මේ පාසල් දරුවොත් ඉන්නවා, මේ net fm එකෙන් විශේෂයෙන්ම ඒක ප්‍රකාශ කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක්ගේ නිවසක කංශ වගා කරලා තියෙනවා, වීඩියෝවත් යනවා.
ඔබතුමා
මාර්ගෙන් මම කියන්න ඕනේ නැත්නම් වෙන
අපි කතා නැගතුමා
ඉන්න කරුණා කරලා මේ ගැන කටයුතු සාමාන්‍ය මිනිස්සෙක්ගේ ගංජා බවල තිබ්බනම් එහෙම ඔබ දන්නවා මොනවද නීතිය
ක්‍රියාත්මක අපි කතා නැගතුමාට දන්වන්න. මේ ළඟට ගරු අශෝක අබේසිංහ මහත්තයා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලා ශ්‍රවණ මන්තුමනි. අද අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම කාන්තා හා ළමා සමාජ සෞභාග්‍ය ගැනීම අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂය. අධ්‍යාපන අමාත්‍යාංශයට මෙවර උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් වෙන් කරලා එකතු කරලා තියෙනවා. මේ සඳහා බිලියන 252ක මුදලක් වෙන් කළත් විශේෂයෙන්ම වෘත්තීය පුහුණු සඳහා වෙන් කළ තියෙන බිලියන 2.6යි, කාර්මික අධ්‍යාපනයට බිලියන 2.4යි. අධ්‍යාපන ඇමතුමා කිව්වා මෙය විමර්ශනගත විෂයක් බව කවුරුත් දන්නවා. විමර්ශනගත විෂයක්, මොකද ජාතික පාසල් 373යි තියෙන්නේ. මේකට දැන් 1000ක් ජාතික පාසල් 1000යි වැඩසටහන තියෙනවා. ඒ වගේම 9700 ගණනක් තමයි පළාත් පාසල් තියෙන්නේ. ඉතින් මේ පළාත් පාසල් ක්‍රියාත්මක වෙන්නේ මේ මධ්‍යම රජයේ මුදල් ලබා දුන්නත් පළාත් සභාවට. පළාත් සභාවට මුදල් ලබා දෙන්න මුදල් ආණ්ඩුවේ නැහැ. දැන් උදාහරණයක් විදිහට වයම් පළාත් සභාවට බිලියන 35ක් දෙන්න ඕනේ. මේ වසරේ බිලියන 5ක්වත් ලැබිලා නැහැ. එතකොට මේ අධ්‍යාපනයට මේ වෙන් කරනවා කියලා කිව්වට මේක සිද්ධ වෙනවද කියන එක ප්‍රශ්නයක්. දැන් කවුරුත් අද කාන්තා අමාත්‍යාංශය ගැනත් කතා කරද්දී කාන්තා ශ්‍රම බලකාය ගැන කතා කළා 131 එක ඇත්ත. හැබැයි අධ්‍යාපනයේ නම් 250,000ක් පමණ වෙන ගුරුවරුන්ගෙන් 75%ක්ම කාන්තාව, 180,000ක් විතර කාන්තාව. ඉතින් පළාත් සභා මේ මේ ජාතික පාසල්වල ඉගෙන ගන්න 108ක් විතර දරුවෝ, 132ක් විතර පළාත් පාසල්වල තමයි ඉගෙන ගන්න. ඉතින් පළාත් පාසල් දියුණු කිරීම සඳහා මුදල් වෙන් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ වගේම මේ දවස්වල තියෙන මේ ආර්ථික තත්ත්වය නිසා මේ දරුවන්ගේ පෝෂණයයි අධ්‍යාපනයයි දෙකම නැති වෙලා තියෙනවා. පෝෂණයත් අඩු වෙලා තියෙනවා, අධ්‍යාපනයත් නැති වෙලා තියෙනවා. මම විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතුමා නැහැ, අධ්‍යාපන ලේකම්තුමා එහෙම ඉන්නවා. එතුමා දක්ෂ නිලධාරියෙක්. විශේෂයෙන්ම අපි දැක්ක පුවත්පත්වල රජයෙන් කියලා තියෙනවා අවුරුදු 15න් ඉහළ අය අනිවාර්යයෙන්ම හැඳුනුම්පත ගන්න ඕනේ කියලා. ඒ හැඳුනුම්පත 15න් ඉහළ අය ගත්තේ නැත්නම් රුපියල් 2500ක දඩයක් ගහන්න ඕනේ. මේවට සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරිපත් වෙච්ච ළමයි 318ක ප්‍රතිඵලත් හිටවලක් තියෙනවා මේ හැඳුනුම්පත් ප්‍රශ්නයක් නිසා. තැපැල් හැඳුනුම්පතෙන් ඉදිරිපත් වුණාද දන්නේ නැහැ. කොහොමද හැඳුනුම්පත් ප්‍රශ්නේ නිසා. ඉතින් මේ දැන් මේ ආර්ථික අවපාතයට මූණ දීලා ආර්ථික අර්බුදයට මූණ දෙන මේ දෙමාපියන්ට මේ රුපියල් 2500කුත් මේ හැඳුනුම්පත ගන්න පරක්කුනවා. අවුරුදු 15 පහුනාම ඒක දඩයක් ගන්නවා අරන් තිබුණ නැත්තම්. ඉතින් ඒකින්ද කරුණා කරලා ඒක ඒ දරුවන්ගෙන් ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දිනවල මන්දපෝෂණය ගැන උගම්ම කතා කරද්දී අපි දැක්ක ආණ්ඩුවේම ආයුර්වේද පිළිබඳ බාර ඇමතුමා කියනවා ආණ්ඩුව හදන්නේ පරිප්පු විපත විදිහලා මන්දපෝෂණය නැති ගන්න කියලා. පරිප්පු විපත විතරක් දීලා මන්දපෝෂණය නැති ගන්න බෑ. අද වෙද්දී මානුෂීය ආධාර අවශ්‍ය ළමයින් ඉන්නවා 22,61,000. මේ රටේ මානුෂීය ආධාර ඇති අවශ්‍ය. ඒ වගේම අදි මන්දපෝෂණයේ පෙළෙන ළමයින් ඉන්නවා 15,000කට ආසන්න ප්‍රමාණයක්. මානුෂීය ආධාර ඇති පුද්ගලයන් ඉන්නවා 55,00,000. ඉතින් අද අපේ රටේ සමස්ත පවුල් වලින් 100ට විශේෂයෙන්ම 60 70ක් පවුල් වලින් මේ මානුෂීය ආධාර අවශ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙය විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ ආර්ථික අර්බුදයත් එක්ක. සාමාන්‍යයෙන් අද සමෘද්ධි අමාත්‍යාංශය ගැනත් තියෙනවා කතා කරන්නේ. සමෘද්ධි අමාත්‍යාංශයට බිලියන 106ක මුදලක් වෙන් කළා තියෙනවා. සාමාන්‍ය රටක දරිද්‍රතාවයේ මයින නිර්ණායකයක් තියෙනවා. පහළ අඩු ආදායම් රටක නිර්ණායකය මයින්නේ ඩොලර් 1ක්. එක දවසට ඩොලර් 1ක ආදායමක් ලබන. දැන් ලංකාවේ ඩොලර් 1ක් කියන්නේ 365යි. එතකොට 365වත් එක දවසකට 365ක් හැමදේම 365 තියක්. එතකොට රුපියල් 10000කට වඩා අඩු අයෙන් ලබන අය තමයි දරිද්‍රතා පවුලක් කියලා සලකන්නේ පහළ මැදි අඩු ආදායම් රටක. නමුත් පහළ මැදි ආදායම් රට ඒක දැන් ඩොලර් 3.65ක් වෙලා තියෙනවා. ඩොලර් 3.65ක් කියපුවාම ඒක 1300 ගාණක් වෙනවා දවසකට. ඩොලර් 3.65 බලපුවාම රුපියල් වලට ගත්තාම 1300 ගාණ මාසෙ රුපියල් 39000 40000ක් විතර වෙනවා. ඒතකොට රුපියල් 40000ට වඩා අඩුවෙන් හම්බෙන පවුලක් තමයි දැන් පහළ මැදි ආදායම් රටක දරිද්‍රතා පවුලක් කියලා ගණන් ගන්නෙ. එවැනි පවුල්ද දැන් සාමාන්‍ය රජයේ සේවකයෙකුගේ බහුතරයේ 14ට 15 ලක්ෂ රජයේ සේවකෙන් 60 70ක් රුපියල් 40000ට වඩා අඩුවෙන් හම්බෙන්නේ. ඒතකොට රජයේ සේවකයව ගන්න පවුලකුත් දරිද්‍රතා පවුලක් කියලා තමයි ගණන් ගන්න වෙන්නේ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. අද වෙද්දි මේක මේ සමාජ අසාධාරණයක් වෙලා තියෙනවා. අපේ රටේ පවුල් කොටස් 10කට බෙදුවොත් ආදායම් මට්ටමින් කොටස් 10කට බෙදුවොත් පහළම කොටස පහළම 10% 15% 10% සමෘද්ධි සානාධාරය ඇතුළු සමාජයේ මේ දෙන ආධාර ලැබෙන්නේ 57%කට 43%කට ලැබෙන්නේ නැහැ කියලා සංඛ්‍යා ලේඛන කියනවා. ඒ කියන්නේ රටේ තියෙන පවුල් ප්‍රමාණය ජනතාව කොටස් වශයෙන් ආදායම් මට්ටමේ 10% කොටස් වලට හැදුවොත් ඉහළම ආදායම් ලබන කොටස මේ සානාධාර ගන්නවලු 107%ක්. ඉතින් කොච්චර අසාධාරණ මේ අසමතුලිතතාවයක් තියෙනවා. මේ අසමතුලිතතාවය නැති කරන්න ඕනේ. ඒක තමයි ලෝක බැංකු ජාත්‍යන්තර මූල්‍යාර මුදල කියන්නේ. මේ වෙලාවේ මේ රටේ තියෙන ප්‍රශ්නෙට සමාජ ආරක්ෂණ දෙලක් ඇති කරන්න ඕනේ. ඒකට නියම විදියට දේශපාලනයෙන් තොරව මේ තෝරා ගැනීම මං හිතන්නේ මේ දවස්වල රජය මේ ඉලුම්පත් කැඳවලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා 135කට වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා කියලා. කියන්නේ 135කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ විශේෂයෙන්ම සමෘද්ධි පවුල් තිබෙන 114.15යි. දැන් වෙද්දී ඒතකොට 135කට වැඩියෙන් මේ අවශ්‍ය ආධාර අවශ්‍යයි කියලා කියන්නේ අපේ රට තව තවත් පල්ලෙහාට ගිහිල්ලා. ඒ නිසා ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් මේක දේශපාලන ක්‍රමෙන් තොරව
ඔබතුමාට විනිතුරු
කළා. මේ වැඩපිළිවෙල සකස් කරන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. එහෙම නැති වුණොත් නැවතත් අර තත්ත්වෙටම මොකද ඉහළම ආදායම් ලබා ගන්න අයනොත් 107ක් සමෘද්ධිය ගන්නවා නම් මේක විශාල ප්‍රශ්නයක්. ඉතින් මේක නැති කරන්න විශාල වැඩ කොටසක් මේ ආණ්ඩුවට කරන්න තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හුඟක් වෙලාවේ සමබර ආහාර වේලක් ගන්න බැරි තත්ත්වය. සමබර ආහාර වේලක් ගන්න ළමයින්ට දැන් මේ වෙලාවේ කිරි දෙන මව්වරු ඉන්නවා, ගර්මී මව්වරු. ඒගොල්ලන්ට මේ සම්බර ආහාර වේලක් ගන්න නැතුණාම අද රටේ කුෂවීම කුරුවීම අඩු බර. අද අපි ඊයේ වාර්තාවක හම්බෙලා තියෙනවා ලබන 2021 ඔක්තෝබර්ට වඩා 2022 ඔක්තෝබර් වල වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක බලපාන ඉතුකක් ඉදිරියට තමයි මේක බලපාන්නේ. එහෙම බලපහම විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේම වෙලාවත් නැති නිසා මම කියන්න ඕනේ මෙයාම විශාල ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපන ඇමතුමා නැත්තුමා ලේකම්තුමාට වැහෙන්න මේක කියන්න ඕනේ. අපේ රටේ ගුරුවරු විදුහල්පතිවරු සහ අනාත්‍ය සේවකයෝ එක සංකල්පය තුන ළඟම පාසල නම් මේ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට අනද්ද නයටත් තමන්ගේ ළඟ පාසලක වැඩ කරන්න දෙන්න ඕනේ. මේ ආර්ථික අර්බුදයත් එක්ක ඒගොල්ලන්ට ගමන් වියදම් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න. ඒ වගේම ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයක් තියෙනවා. ඒක විෂමතාවය නැති කරන්න වැඩපිළිවෙළ සකස් කරන්න. ඒ වගේ මාරු ක්‍රමයක් වසර 8ක් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් එක ඉස්කෝලේක වසර 8ක් වැඩ කරනවා. ඒ ප්‍රතිපත්තිය තාම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයේ අධ්‍යාපන පරිපාලන සේවයේත් මාරුවීම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම විශ්‍රාමිකීය විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
ඒ තමයි කාලය අවසානයි
මන්තුමා. මට එකක් කියන්න ඕනේ, පසුගිය රජය මේ ජනාධිපතිතුමා අගමැති වෙලා ඉඳද්දි වෘත්තීය පුහුණු පාඨමාලා 25ක් ඇති කරලා අඛණ්ඩව අවුරුදු 13ක් අධ්‍යාපනය කරන්න වැඩපිළිවෙළ සකස් කෙරුවා. දැන් ඒක ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. ඒක දැන් ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. මොකද අපි දේන වෘත්තීය පුහුණුවට ඉතා විශාල අඩු ප්‍රමාණය බිලියන 2.6 වෙන් කළා තියෙනවා. ඉතින්ද වසර අධ්‍යායේ වෘත්තීය පුහුණු පාඨමාලා 25 අනිවාර්යයෙන්ම
ක්‍රියාත්මක අවසන් කරන්න
රැකියා අභිමුඛ වැඩපිළිවෙළට උරුක්කලක් වෙයි. බොහොම ස්තුතියි.
මීළඟට ගරු DB හේරත් මැතිතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මූලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, අද අපේ රටට අතිශයින් වැදගත් වෙච්ච මාතෘකාවක් පිළිබඳව කතා කරමින් රටේ අනාගතය පාලක පක්ෂය හැටියට ආණ්ඩු පක්ෂය වගකීම බාර අරගෙන ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබඳව කතා කරන මොහොතක්. විශේෂයෙන්ම ගත්තහම වර්තමානයේ අපේ රට මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි ආර්ථික වශයෙන් ගැටලුවට මුහුණ දීලා, සමාජයේ වශයෙන් ගැටලුවට මුහුණ දීලා, විනය අතින් ගැටලුවට මුහුණ දීලා, සදාචාරාත්මක අතින් ගැටලුවට මුහුණ දීලා තියෙන වෙලාව. මෙවන් පසුබිමක් තුළ රටට උචිත පුරවැසි නිර්මාණය කිරීමේ මූලික පදනම දාන ස්ථානය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. අපි දන්නවා නිදහස ලබාගත් දා ඉඳලා මේ රටේ අධ්‍යාපන ක්‍රමවේද විවිධ ප්‍රතිසංස්කරණ ඔස්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහි ප්‍රතිඵල රටට ලැබුණාද කියන කාරණාව පිළිබඳව තක්සේරු කරන්න පුළුවන් හොඳම වෙලාව මේක. එවන් පසුබිමක් තුළ වර්තමානයේ අධ්‍යාපන විෂයභාර ඇමතිතුමා හැටියට ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, එවැගේම රාජ්‍ය ඇමතිවරුත්, අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් මම විශ්වාස කරනවා අද කාලය තුළ පාලක පක්ෂයට තියෙන බරපතලම වගකීම බාර අරගෙන කටයුතු කරනවා. ගරු ඇමතිතුමා සභානායකවරය හැටියට පාර්ලිමේන්තු තුළ කටයුතු කරන ගමන් රටේ අනාගතය නිර්මාණය කරන්නට උචිත පරිසරය හදන්න කැපවෙලා එතුමාගේ දැනුම එකට එක්කහු කරනවා. ඒ කාරණාවත් එක්ක වර්තමාන අධ්‍යාපන ක්‍රමය සකස් කිරීමේ වගකීම විද්‍යාත්මක ඉටු කරන්නට හැම ශේත්‍රයක්ම පදනම් කරගෙන සැලසුම් සකස් කරලා තියෙනවා කියන අපි දැක්ක. ඒක අපිට අවශ්‍යයි. රටක් හැටියට ගත්තහම අපි මේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන රටට ඕන කරන උචිත පුරවැසියෙක් පාසල් පද්ධතිය තුළ නැත්තම් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිර්මාණය කිරීමේ වගකීම වාර ගන්න ඕන. අපි 21 වෙනි සියවසේ ජීවත් වෙන මිනිස්සු. ඒ වගේම තරගකාරී පසුබිමක් තුළ අනිකුත් ලෝකයක් එක්ක අපි තරගකාරී විහෙරට යන්න ඕන. ඒකට අවශ්‍ය මානව සම්පත සකස් කිරීමේ වගකීම විශේෂයෙන් අධ්‍යාපන විෂයට පැවරිච්ච කාරණාවක්. අද විපක්ෂයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු කාරණාවල් ගත්තාම අධ්‍යාපනය හදන්න නෙවෙයි ඔවුන් කතා කරේ, හැම වෙලාවකම වර්තමාන තත්ත්වය පිළිබඳව අධ්‍යාපන ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව රජයට පහර එල්ල කරන්න කටයුතු කරේ. ඒ සියල්ලම අපි බාර අරගෙන අපි දන්න ඔවුන්ගේ අරමුණ පන්ති කාමරයෙන් පාසල් තුළ සිද්ධ වෙන්න ඕන සේවය පිළිබඳව ඔවුන් කතා කරේ නැහැ. පවතින තත්ත්වයත් එක්ක ඔවුන් උත්සාහ කරේ හැම වෙලාවකම පාසලේ අධ්‍යාපන මට්ටම ගුණාත්මක බව එතනින් එහාට ගෙල්ල ඔවුන් උත්සාහ කරේ. විශේෂයෙන්ම සල්ලි තියෙන අයට ටියුෂන් අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රතිලාභ ලබන තැනකට ගේන්න තමයි මානසිකව.
ගරු ඇමතිතුමා, පුතුමාට විනාඩි දෙකක කාලය.
රෝම සුති. එවන් පසුබිමක් තුළ අපිට පැවතිච්ච වගකීම ඉටු කරන්න ඇමතිතුමා අද මේ පාසල් පද්ධතිය පරිපාලන ක්ෂේත්‍රයන්වලට බෙදලා වෙන් කරලා විශේෂයෙන්ම ඒ අධ්‍යාපන පරිපාලන ක්‍රමය නිවැරදිව හසුරවන්න පුළුවන් තත්ත්වයකටත් ඵලදායී විදිහට ගුරුවරු සහ අධ්‍යාත්මඥයන් භාවිතා කරන්න පුළුවන් තත්ත්වයකටත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තුළ අපි දකින්නේ මේ රටට උචිත පුරවැසියෙක් හදන්න අවශ්‍ය පදනම යාන්ත්‍රණය කළමනාකරණය එතුමා නිර්මාණය කරලා තියෙනවා. ඊගාවට එතුමා එතනින් එහාට ගිහිල්ලා මේ රටට ගැලපෙන පුරවැසියෙක් හදන්න පන්ති කාමරය තුළ අවශ්‍ය ඒ දැනුම ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ කාරණාවත් එතුමා පැහැදිලිව අරගෙන අපි දැකලා තියෙනවා හැම වෙලාවකම කැපැත්තකින් ගත්තහම මන්ද පෝෂණය පිළිබඳ විපක්ෂයේ කතා කරපු කාරණාවලට උත්තර දෙන්න එතුමා කොළඹ දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන සමස්ත රටටම ආදර්ශයක් දෙන්න, පහට අඩු වයසේ ඉන්න දරුවන්ට ආහාර වේලක් දෙන්න ඒ පෝෂණ තත්ත්වය වැඩි දියුණු කරන්න වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒ වගේම මේ අධ්‍යාපන යාන්ත්‍රණය පාසල් පද්ධතිය තුළ විශේෂයෙන්ම රටට ගැලපෙන සාහිත්‍ය, ඉතිහාසය, ප්‍රජාචාරය, ඒ වගේම සෞන්දර්ය, ඒ සියල්ල ප්‍රාථමික මට්ටමේම දරුවගේ මනස රැතුල් කරලා මේ රටේ අනාගතේ බාර ගන්න පුළුවන් පරිසරයට උචිත කෙනෙක් හදන්න උත්සාහ කරලා තියෙනවා. ගහකොළ ඇලදොල සතා සීපාවට ආදරය කරන දරුවන්, එකිනෙකාට ගරු කරන සමාජයක් හදන්න
සමානාත්මතාවෙන් ජීවත් වෙන්න පසුබිමක් නිර්මාණය කරන පුරවැසියෙක් සමාජීය කොටස්කාරයෙක් වගේ පරිවර්තනය කරන්න එතුමා කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මට විනාඩියක් දෙන්න මූලාසනාරූඪ ගරු සභාපතිතුමනේ එතුමා ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලත් එක්ක රටේ අනාගතය විශ්වය ජය ගන්න පුළුවන් තැනකට ගෙන යන්න දැනුමෙන් පෝෂිත වෙච්ච පුරවැසියෙක් හදන්න දරන උත්සාහයක් නිසා මම විශ්වාස කරනවා රජයක් හැටියට පාලක පක්ෂයේ නිසි වගකීම ගරු අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමාලත් එක්ක අමාත්‍යංශ ලේකම්තුමා ප්‍රමුඛ සියලුම නිලධාරීත් එක්ක පළාත් සභාවත් එක්ක බද්ධ කරන මේ දැවැන්ත මෙහෙවරට අපි අතිශයින්ම අපි සතුට ප්‍රකාශ කරන ගමන් ඒකට සාර්ථකව කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
මීළඟට ගරු සුරේෂ් වඩුවෙල් මහත්මයා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. තලමේ சபையை தலைமை தாங்கி நடத்தி கொண்டிருக்கின்ற கௌரவ உறுப்பினர்களே, இன்று கல்வி மற்றும் மகளிர் சிறுவர்கள் சம்பந்தப்பட்ட 2023 வரவு செலவு திட்டத்திலே என்னுடைய மலைய மக்கள் சார்பாக ஒரு சில விடயங்களை இங்கு முன்வைக்க விரும்புகின்றேன். விசேடமாக அண்மையில் வெளியாகிய கல்வி பொதுத்தர சாதாரணத்தர முடிவுகளிலே மலையகம் மற்றும் நாட்டினுடைய ஏனைய பிரதேசத்திலே சிறந்த பெறுபேறுகளை பெற்ற மாணவ செல்வங்களுக்கும் அந்த பெறுபேறுகளை பெறுவதற்கு உந்து சக்தியாக விளங்கிய அதிபர் ஆசிரியர் ஆசிரியர்களுக்கும் இந்த உயரிய சபையிலிருந்து என்னுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றேன். பல குறைபாடுகளுக்கு மத்தியில் விசேஷமாக மலையகத்திலே இன்றைக்கு நமக்கெல்லாம் பெருமை சேர்த்துக் கொள்ளக்கூடிய வகையிலே மலையக மாணவ செல்வங்கள் சிறந்த பெறுபேறுகளை பெற்றிருக்கின்றார்கள். மதுரை மாவட்டத்திலே மிக விசேடமான பெறுபேறுகளை எங்கள் காணக்கூடியதாக இருந்தது. அதனை இந்த சபையிலே நான் பதிவு செய்ய விரும்புகின்றேன். அதற்கு அடுத்தபடியாக இந்த கல்வி சம்பந்தப்பட்ட விடயமாக பேசும்போது மாகாண சபைக்கு இருக்கின்ற பாடசாலைகள் இருந்தன, தேசிய ரீதியிலே மத்திய அரசாங்கத்திற்கு இயங்குகின்ற பாடசாலைகள் இருந்தன. ஆனால் இன்று மாகாண சபை ஒட்டுமொத்தமாக இல்லாமலாக்கப்பட்டிருக்கின்ற சூழ்நிலையிலே மத்திய அரசாங்கத்திற்கு பாரிய பொறுப்பு ஒன்று இருக்கின்றது. இந்த மாகாண சபைக்கு இயங்கிய பாடசாலைக்குரிய நிதிகளையும் ஒதுக்கி வளப்பற்றாக்குறை ஆலனி பற்றாக்குறை உட்கடை வசதிகளை மேற்கொள்ள வேண்டிய ஒரு தார்மீக பொறுப்பு இருக்கின்றது. அந்த அடிப்படையிலே இன்று அப்பியாச குப்பைகளுடைய விலை, பாடசாலை உபகரணங்களுடைய விலை, இவை அனைத்துக்கும் மலையக சமூகமும் கொடுக்க வேண்டிய சூழ்நிலை இருக்கின்றது. மிக மோசமாக பொருளாதார ரீதியில் பாதிக்கப்பட்டிருக்கின்ற மலைய மக்கள் இவை அனைத்துக்கும் முகம் கொடுத்துதான் ஒரு பாரிய ஒரு யுத்தத்திற்கு மத்தியில் தான் இந்த மலையக மாணவர்கள் அவருடைய கல்வியை தொடர்ந்து கொண்டிருக்கின்றார்கள். போக்குவரத்து வசதிகள் குறைவு, இன்னைக்கு பல்வேறு தரப்பட்ட பிரச்சனைகளுக்கு மத்தியிலே அவர்கள் தங்களுடைய கல்வியை தொடர்ந்து கொண்டிருக்கின்றார்கள். ஆகவே கௌரவ கல்வி அமைச்சர் அவர்களை நான் உடனே கேட்டுக்கொள்கின்றேன், இந்த தேசிய பாடசாலை மாகாண பாடசாலைகள் போன்று இந்த மாகாண மலையக பிரதேசங்களில் இருக்கின்ற பாடசாலைகளுக்கு மிக மிக மோசமான பிரச்சனைகளுக்கு அந்த மலையக சிறுவர்கள் மாணவர்கள் முகம் கொடுத்துக் கொண்டிருக்கிறார்கள். விசேஷமாக இந்த கல்வி உபகரணுடைய விலையேற்றம், அதற்கு அடிப்படையாக போக்குவரத்து வசதி, ஆலனி பற்றாக்குறை, வளப்பற்றாக்குறை, இன்றைக்கு தேசிய பாடசாலை என வெறுமனே போர்டு மட்டும் போடப்பட்டிருக்கின்றது, பெயர் பாலகை மட்டும் இருக்கின்றது, அதுக்கு விஞ்ஞான பாடசாலை என்று பாடசாலை ஆரம்பித்தார்கள். அனைத்துமே மட்டுப்படுத்தப்பட்டிருக்கின்றது பெயர் பலகைக்கு மாத்திரம். அதற்குரிய வசதி வாய்ப்புகள் மிக மிக குறைவாக இருக்கின்றன. ஆகவே நான் நினைக்கிற மிகவும் அனுபவிக்க அமைச்சர் என்ற வகையிலே இதற்கு நடைமுறை சாத்தியப்படக்கூடிய சில விடயங்களை நீங்கள் மேற்கொள்ள வேண்டும் என நான் இந்த சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்கின்றேன். ஆகவே இன்றே மலையகத்திலே எங்களுடைய இந்திய வம்சாவளி மக்கள் 200 வருடங்களுக்கு மேல 6 பரம்பரையாக வாழ்ந்து கொண்டிருந்த சூழ்நிலை இன்னைக்கு தோட்ட தொழிலாளர் என்ற பதம் மாறி இன்றைக்கு புத்திஜீவிகள் நிரம்பிய ஒரு தாயகமாக மலையகம் விளங்குகின்றது. இன்றைக்கு புத்திஜீவிகள் நிரம்பி இருக்கின்றார்கள். ஆகவே அதற்கு இந்த இலவச கல்விக்கு நாங்கள் நன்றி சொல்கின்ற அதே சூழ்நிலையிலே இன்னும் பல குறைபாடுகள் இருக்கின்ற குறைபாடு நிவர்த்தி செய்வதற்கு கல்வி அமைச்சர் மூலமாக அவைகளுக்கு நிதி ஒதுக்கப்பட வேண்டும். அதே போன்று மலைய கல்வி பணியங்கள் நிறுவப்படும் போது இந்த வடகிழக்கில் மாதிரி மலையகத்தை தமிழ் பேசக்கூடிய பிரதேசங்களில் இந்த தமிழ் வலய கல்வி பணியகம் நிறுவப்பட்டு தமிழ் பேசக்கூடிய இன்னைக்கு அதிகாரிகள் கல்வி அதிகாரிகள் உயர்ந்த நிலையில் இருக்கின்றார்கள். அவர்களுக்கு அந்த நியமனத்தை கொடுக்கலாம். இன்னைக்கு பசறை தேர்தல் பசறை லுடுகடை, லுடுகடையிலே ஒரு பிரதேசமே ஒரு பிரதேசியலகம், ஆனால் வலய கல்வி இருக்கின்றது பசறையிலே. ஆகவே மதுசுமை லுணுகலைப்பு என்று போன்ற பிரதேசத்தை உள்ளடக்கி இந்த லுணுகலை பிரதேசத்தை ஒரு கல்வி வலய கல்வி பணியகம் ஒன்றை உருவாக்கலாம். அதே போன்று அப்புதரை பிரதேசத்திலே, ஆலியர பிரதேசத்தில், இது மதுரை மாவட்டத்தை மட்டும் நான் கூறுகின்றேன், இங்கு ஆக கூடுதலாக தமிழ் பாடசாலைகள் இருக்கின்ற பிரதேசங்களில் கௌரவ அமைச்சர் அவர்களை அந்த தமிழ் பேசக்கூடிய உயர் அதிகாரிகள் நியமித்து வலய கல்விகள் கோட்டை கல்வி நிலையத்தை நிறுவனால் மிகவும் வசதியாக இருக்கும் என நான் இந்த சந்தர்ப்பத்தை உங்களுக்கு கேட்டுக்கொள்ள விரும்புகிறேன். கலை கலாச்சார பண்பாடுகள் சம்பந்தமாக இந்த கலை கலாச்சார ஆசிரியர் பற்றாக்குறை, ஆசிரியர் கூடுதலாக இருந்தாலும் கூட மலையகத்திலே விசேடமாக கணித விஞ்ஞானம் கலை கலாச்சார பண்பாடுகளுக்கு ஆசிரியர் பற்றாக்குறை இன்னும் இருக்கின்றது. இன்றைக்கு கல்வி கலாச்சார கல்வி கலாசாலைகள் இருந்து வெளியேறுகின்ற ஆசிரியர்களை பார்த்தாலும் கூட இந்த குறிப்பிட்ட சில பாடங்களுக்குரிய பற்றாக்குறை, கணித விஞ்ஞானம் போன்ற விசேடமாக பாடங்களுக்குரிய ஆசிரியர் பற்றாக்குறை மலையகத்திலே தொடர்ந்து இருக்கின்றது. இன்னைக்கு கல்விபத சாதாரணத்தர பெருபேரவை பார்க்கும் போது இந்த விஞ்ஞானம் கணிதத்தின் காரணத்தால் ஆசிரியர் பற்றாக்குறை காரணத்தால் சில சரிவுகள் இருக்கக்கூடிய காணக்கூடியதாக இருக்கின்றது. ஆக கௌரவ அமைச்சர் அவர்களே, எதிர்வரும் காலங்களில் ஆட்சேர்ப்பு நிலவும்படும் போது இந்த மலையத்திலே தமிழ் பாடசாலைக்கு விஞ்ஞானம் மற்றும் கணித பாடத்துக்குரிய ஆசிரியர் நியமனத்தை நீங்கள் பெற்றுக் கொடுக்க வேண்டும் என நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே போன்று கௌரவ அமைச்சர் அவர்களே, இந்த பாடசாலை மாணவர் இன்னொரு பிரச்சனைக்கு மத்தியிலே சில தீய செயல்களையும் ஊக்குவிப்பதற்கு சில முயற்சிக்கின்றார்கள். இன்னைக்கு வடக்கிலே அந்த நிலைமை ஏற்பட்டுக் கொண்டிருக்கிறது. ஆகவே இந்த மலையகத்தில் அவ்வாறு ஒரு சமூக பாதுகாப்பு பாடசாலை சமூக பாதுகாப்பு இன்றியமையாததாக இருக்கின்றது. அதற்கு கல்வி அமைச்சும் பாதுகாப்பு அமைச்சும் போலீஸ் நிலையங்களும் சேர்ந்து சில சேவைகளை செய்ய வேண்டிய நிலைமை இருக்கின்றது. இது நடைமுறை நடந்து கொண்டிருக்கின்றது. அதற்கு உங்களுடைய முழுமையான ஒத்துழைப்பை நாங்கள் எதிர்பார்க்கின்றோம். தொடர்ந்து பெண்கள் மற்றும் சிறுவர் சம்பந்தமாக பேசப்படும் போது பெண்கள் 75% பெண்கள் மலையக பெண்கள், மலைய பெண்கள் மலைய தாய்மார்கள் இந்த மலையக பெருந்தோட்டங்களை வேலை செய்து
கொண்டிருக்கிறார்கள்.
அவர்களுக்கு இந்த வரவு செலவு திட்டத்தில் எந்த விதமான ஒரு ஒதுக்கீடும் கிடையாது. இந்த தேசிய ரீதியிலும் சரி அல்லது வேறு மட்டங்களிலும் சரி இந்த மலையகத்திலே இந்த பெண்களுடைய சம்பளம் 8 மணித்தியாலம் வேலை செய்ய வேண்டிய பெண்கள் 10 மணித்தியாலம் வேலை செய்கின்றார்கள். 15 கிலோ 16 கிலோ குழந்தை பறிக்க வேண்டியவர்கள் 22 கிலோ பறிக்கின்றார்கள். ஆனால் அவர்களுடைய உரிமையை முழுமையாக மறுக்கப்பட்டு அவர்கள் தாய்கள் தாய்மார்கள் அங்கு இருக்கின்றார்கள், வயோதிபர் இருக்கின்றார்கள். ஆனால் அந்த பெண்களுடைய உரிமை முழுமையாக பெருந்தோட்ட நிர்வாகத்தால் முடக்கப்பட்டு இந்த நாட்டில் இருக்கின்ற சட்டங்கள் அனைத்தையும் மீறி அந்த மக்களை வஞ்சித்துக் கொண்டிருந்த செயற்பாடு பெருந்தோட்ட நிர்வாகத்தால் செயல்படும். அந்த பெருந்தோட்ட நிர்வாகத்துக்கு எதிராக பெண்கள் மகளிர் சம்பந்தப்பட்ட அமைச்சு விசேட நடவடிக்கை எடுக்க வேண்டும், விசேட நடவடிக்கை நிச்சயமாக எடுக்க வேண்டும். மலையகத்தை இலங்கையில் இருக்கின்ற பெண்களுக்குரிய உரிமை எதுவுமே மலைய பெண்கள் கிடையாது, மலைய தாய்மார்கள் கிடையாது, கர்ப்பிணி தாய்மார்கள் இருக்கின்றார்கள். ஆகவே ஒரு பாரிய பொறுப்பும் கடமையும் இந்த நாட்டுக்கும் அரசாங்கத்துக்கும் இருக்கின்றது. இந்த நாட்டுக்கு பரமேஸ்வரத்துக்கு கொடுத்திருக்க அந்த மலையக பெண்கள் மிக மோசமான முறையில் பாதிக்கப்பட்ட ஒரு உரிமையை பறிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. 1000 ரூபாய் சம்பளம் மலையக பெண்களுக்கு, 22 கொழுந்து பொறுப்புக்கு 1000 ரூபாய் சம்பளம். எங்க பெண்களுடைய உரிமை? மலையின் வாழ்க்கை செலவு 3750 ரூபாய், ஆனா அவருடைய சம்பளம் 1000 ரூபாய், அதுவும் கூட சரியாக கிடைப்பதில்லை. அவர்களும் தாய்மார்கள், அவருடைய சிறுவர்களுக்கு சரியான பராமரிப்பு நிலையம் கிடையாது, அத்தியாவசிய வசதிகள் கூட இல்லாத பராமரிப்பு நிலையங்கள் அங்கு இருக்கின்றது மலையகத்தில் பெருந்தோட்டங்களே. ஆகவே மலையக பெண்கள் சிறுவர்கள் சம்பந்தமாக பேசப்படும் போது இவை அனைத்திலும் கவனம் செலுத்தப்பட வேண்டும், அதுதான் தேவையாக இருக்கின்றது. ஆகவே இன்று நாட்டில் இருக்கின்ற பொருளாதார பிரச்சனை, இந்த கல்வி சுகாதாரம் மகளிர் உரிமையை சம்பந்தப்படும் போது இந்த ஆளும் கட்சி எதிர்கட்சி அனைத்தும் இணைய வேண்டிய ஒரு கட்டாயம் இருக்கின்றது. இணைந்து சரியான முறையில் ஒரு தேசிய கொள்கையின் அடிப்படையிலே இந்த சமூகத்தை பாதுகாத்துக் கொள்வதற்கு செயல்படுவார்கள். ஆனால் நாங்கள் 2 கைகளையும் உயர்த்தி இந்த வரவு செலவுக்கு எங்கள் ஆதரவை கொடுப்பதற்கு தயாராக இருக்கின்றோம். ஆனால் வெறுமனே எழுத்து மூலமாக செய்துவிட்டு ஒரு சமூகம் மட்டும் புறக்கணிக்கப்பட்டு மலையக சமூகம் என்னுடைய சமூகம்
முழுமையாக
அங்கு இந்த நாட்டில் இருக்கின்ற பெண்களுக்குரிய உரிமைகள் சிறுவருக்குரிய உரிமைகள் இந்த நாட்டிலும் சரி சர்வதேச சட்டத்தையும் மீறி ஒரு பெருந்தோட்ட நிர்வாகம் அங்கு பெண்களை வஞ்சித்துக் கொண்டிருக்கின்றது. அவர்கள் குழவி கொட்டுதலுக்கு மட்டும் இலக்காகி மலையக பெண்கள் 27 பேர் இருந்திருக்கின்றார்கள் கடந்த வருடம். 27 பெண்கள் குழவி கொட்டுதலுக்காக இருந்திருக்கின்றார்கள். ஆகவே இந்த தேசிய உரிமைகள் சம்பந்தமாக பேசப்படும் போது மலைய பெண்கள் சம்பந்தமாக விசேட கவனம் செலுத்தப்பட வேண்டும் என நான் இந்த சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்கின்றேன். நன்றி.
மீலங்கட கரு ஷான் விஜயலால் மத்தும் அப்புதுவான வினாடி அடக்க காலையத்தினோம்
முழுசா மூலாசன ரூல கரு மந்திரித்துமணி அப்பி அப்பே ஜீவித்தேட்ட எக்கட்ட எக்கத்து கரகான் ஏதகான் தேவால் தியனும் அப்பே ஜீவிதத்தைக்க நிரந்தரேன்ம ஏந்திலா திபென தேவால் திபெனும் அத்தியாபன விஷய அப்பே ஜீவிதத்தைக்க எக்கட்ட ஏந்திலா தியன விஷயம் எனிசா அது அப்ப கௌரு தானோ மகாஜன நியோஜித்து ஹட்டியட்டு அப்பட்டு பார கதன்னட்டு பிரதிபாதன அனுமதி உனோத் கெட்டி காலக்கும் பார ஹதான் புல்வோம் கமட்ட விதுலியதேன் கமட்ட யம் குடநகில்ல கதன்னு பிரதிபாதன அனுமதி உனோத் யம் சீமித காலக்கு தீட்டு கரான் புல்வோம் ஹெபே அத்தியாபனே வெனுவே වෙන්වෙන ප්‍රතිපාදන වැය කරන මුදල් වලින් ක්ෂණික ප්‍රතිඵල නොලැබුණත් අපි දකින්නේය දීර්ඝකාලීන හොඳ ආයෝජනයක් හැටියට. අද අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටළු ප්‍රශ්න රැසකට මුහුණ දීලා තිබෙනවා. එබැවින් පළමුව සතුටු වෙනවා මේ විෂය පිළිබඳ පළාත් සභා වැඩපිළිවෙලේ ඉඳලම හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන අපේ ගරු සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතුමා මේ විෂය බාර අරගෙන කටයුතු කිරීමේදී එතුමාට පැහැදිලි දැක්මක් තිබීම ගැනත් එතුමා සමග අමාත්‍යංශ ලේකම්තුමා කරගෙන යන කාර්යභාරයත් පිළිබඳ මගේ සතුටක් තිබෙනවා. අද අපි විශේෂයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ වලින් පස්සේ ඉවත් වෙන දරුවෝ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඒකම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙත් සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට රැකියා ලබා දීම ලොකු ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. අන්නෙවැනි අවස්ථාවක කලා විෂය ධාරාව පිළිබඳ ඒ විෂය ධාරාවේ විෂයන් තෝරා ගැනීමේදී තාක්ෂණ විෂයන් පිළිබඳව යම් අවධානයක් යොමු කරලීම සහ දරුවන්ට යොමු කරලීම අතිශයින් වැදගත් වෙනවා. ඒකම ගරු මුලස්නාරුවන මන්ත්‍රීතුමනි ආද විදුහල්වල විදුහල්පතිවරු ලොකු ගැටලුවකට මුහුණ බාලා තිබෙනවා. ගුරුවරුන්ගේ වැටුප් වලට ගෙවන මුදල් ලැබුණු විට පාසල් වලට අනෙකුත් වියදම් සඳහා ලැබෙන මුදල් ඉතාම සීමිත වෙලා තියෙනවා. පාසලේ නඩත්තු කටයුතු වෙනුවෙන් හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් ජල විදුලි දුරකථන බිල්පත් වෙනුවෙන් ගෙවන්නට තිබෙන මුදල් ප්‍රතිපාදන නිසි ලෙස නොලැබීම නිසා අද විදුහල්පතිවරු ඒ මුදල් සොයා ගැනීමේ ලොකු ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. ඒකම අද විශේෂයෙන්ම අපි දකිනවා ගුරු ශේෂ්ත්‍රයේ තුල අධ්‍යාපන ශේෂ්ත්‍රයේ තුල එක්කෙනෙක් දෙන්නෙක් ස්වල්ප පිරිසක් කරන යම් ක්‍රියාමාර්ග තුලින් සමස්ත සමාජය මුළු ගුරු වෘත්තියටම යම් පහර ගැහිම් කරනකොට ඒ පිළිබඳව නරක තත්ත්වයක් තිබේ. විශේෂයෙන්ම යම් වෘත්තීය සමිති ගුරුවරියන්ගේ ඇඳුම පිළිබඳ ප්‍රශ්න ගැන කතා කළා. ඇත්තටම අනිත් වෘත්තිකයන්ට වඩා ගුරු වෘත්තිය වෙනස් වෘත්තියක්. මගේ ජීවන මගේ ආරම්භෙදිම කරන්දෙනි මධ්‍ය මහ විද්‍යාලයේ උසස් පෙළ දරුවන්ට භෞතික විද්‍යාව සහ සුද්ධ ගණිත උගන්වපු ගුරුවරයෙක් හැටියට අපි දකිනවා හැම අවස්ථාවකම දරුවා ගුරුවරයා ආදර්ශයට ගන්නව අනුකරණය කරනවා. අනේ නිසා ගුරුවරයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව දරුවන් නිසි සැලකිල්ලක් දක්වන නිසා අන් වෘත්තිකයන්ට වඩා ඔහුගේ ඇඳුම පැළඳුම කතාබහ හැසිරීම ක්‍රියාමාර්ග ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනේ තැනදී විශේෂයෙන් ඇමතුමා ස්ථිර ප්‍රතිපත්තියක හිටියා. මම එන්නේ සතුටු වෙනවා මොකද අනිත් වෘත්තිකයන්ට වඩා ගුරු වෘත්තිය වෙනස් වන නිසා. ඒකම විශේෂයෙන් අපි මතක් කරන්නට ඕන අද සමහර පාසල්වල ඉගෙන ගන්න දරුවන්ගේ දෙමාපියන් යම් විනය කටයුතු පිළිබඳව යම් ගුරුවරු සද්භාවේ යම් ගන්නා වූ විනය ක්‍රියාමාර්ගවලදී සමහර අය ඒට නීතිය පිටපතන්නට ගිහිල්ලා තිබෙනවා. එහෙම වුණොත් මා හිතන්නේ ඉදිරියේදී ගුරුවරු කාලච්ඡේද උගන්වන තත්වයට පමණක් සීමා වෙයි ගුරුවරුන්ගේ සේවාව යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් යෝජනා කරනවා. මම මේක කියන්නේ නෑ දෙහෙස්සාගතව අමානුෂිකව කරන දේවල් ගැන නොවේ. නමුත් සද්භාවේ විනය කටයුතු පිළිබඳව වැඩ කටයුතු කරන ගුරුවරුන්ගේ අවශ්‍ය නීතිමය තත්වයන්දී අධ්‍යාපන අමාත්‍යාංශය නීතිපතිවරයාගේ සහාය ලබා ගන්නට කටයුතු කරනවා නම් ඒක වැදගත් කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒකම අපි කවුරුත් දන්නවා. අද පහුගිය අගෝස්තු මාසයේ පවත්වන තිබුණු උසස් පෙළ විභාගයේ පහුගිය දවස්වල තිබුණු කොරෝනා වසංගතය
ඔබතුමාට දා විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ආර්ථික අර්බුද නිසා අද ජනවාරි පෙබරවාරි වලට ගිහිල්ලා තියෙනවා. මේ දෙසැම්බර් වල පවත්වන්නට තිබුණු මේ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි දක්වා කල් ගිහිල්ලා තියෙනවා. මේක අපි දන්නව වළක්වා ගන්න බැරි හේතුන් තිබෙනවා. අපි ඒ ගැන අවබෝධයක් තිබෙනවා. නමුත් මා ඇමතුමා විශේෂයෙන් ඉල්ලා හිටිනවා පහුගිය දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඇමතුමනි හැකි ඉක්මනින් ඒ දරුවන් වෙනුවෙන් උසස් පෙළ පන්ති ආරම්භ කරන්නට අවශ්‍ය කටයුතු කරනවා නම් ඒක ඉතාම වැදගත් කියලා මා කල්පනා කරනවා. ඒකම ගුරුවරුන්ගේ ඇගයීම් ක්‍රියාවලියේදී ගෙවන ගාස්තු පිළිබඳව යම් ප්‍රමාදයන් තිබෙන බවට මැසිවිලි තිබෙනවා. එහෙම වෙනකොට සමහර විට ඒ ඇගයීම් ක්‍රියාවලියෙන් යම් විදියකින් ගුරුවරුන් ඉවත් වූහොත් ඉදිරියේදී විභාග ප්‍රතිඵල ලබා දීමේ කටයුත්තත් තවදුරටත් පමා වෙන්නට ඉඩකට තිබෙනවා කියන එකයි මගේ හැඟීම. අනේ නිසා විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේදී පහුගිය වකවානුව තුළ මේ රටේ ජාතික පාසල් දහසක් ස්ථාපිත කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. නමුත් මුලාසන ආරූර ගරු මන්ත්‍රීතුමනි, ඒ පාසල් වලට අවශ්‍ය මූලික කටයුතු මේ දක්වා සිද්ධ වෙලා නැහැ. රටේ පවතින මූල්‍ය අර්බුද පිළිබඳ තත්ත්වයන් ගැන යම් අවබෝධයක් තිබෙනවා. නමුත් අපි අධ්‍යාපන ශාස්ත්‍රයට යම් ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු වෙනවා. මා මුලින් සඳහන් කළ ආකාරයට එය දීර්ඝකාලීන හොඳ ආයෝජනයක් නිසා, විශේෂයෙන්ම පුරාතන රජදරුවන්ගේ කාලේ ඉඳලා
ඔබතුමාගේ කාලය අවසානයි
නොමිලේ ලැබුණේ. ඒ නිසාද දරුවෝ සලකන්නේ අධ්‍යාපනය ලැබිය යුතු වරප්‍රසාදයක් හැටියට නොව ලැබිය යුතු අයිතියක් හැටියට. ඒ නිසා අපේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටේ මීන දශක 9කට කලින් ක්‍රියාත්මක අධ්‍යාපනය අදටත් වැදගත් වෙනවා. ඒ පිළිබඳව ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ මෙන්න මෙහිම අදහසක් ඉදිරිපත් කළා. හොඳ මිස නරක කිසිවක් නැති හොඳම එක නිදහස් ඉගැන්වීමමයයි කියත හැක. හොඳ ළම ඉනේ ඒ බව නුවණැසින් දැක සදහට පවතින අපි එය ගනිමු රැක. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව් එමතුමා.
අවධානය යොමු කළ කරුණු දෙකක් තිබුණා. එකක් තමයි ගරු ශාන් විජලල් මෙතුමා, එතුමා හිටපු ප්‍රධාන අමාත්‍යවරේ. මම සඳහන් කරන්න ඕනේ උසස් පෙළ අගෙයිම් කරපු ඒවා සියල්ලම මේ වෙනකොට ඒවල අවසන් කළා තිනවා. යම් ප්‍රමාදයක් තිබුණා, ඒක අපි වළක්වා ගත්තා. සාමාන්‍ය පෙළ විභාගයේ අගෙයිම් පවා මේ වෙන විට භාණ්ඩාගාරයේ එකඟ වෙලා තිනවා. සෑම සතියකම යම් මුදල් ප්‍රමාණයක් උදා හරින්න දෙසැම්බර් මාසයේ අවසන් වෙන්න කලින් සියල්ලම ගැල්ලා අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගෙවීම් උත්තරපත්‍ර පරීක්ෂා කරන ගුරු මහත් මහත්මින්ගේ ගෙවීම් ටික අපි දෙසැම්බර් මාසය තුල ගෙවලා අවසන් කරනවා කොයිතරම් ආර්ථික ප්‍රශ්න තිබ්බත්. දෙවෙනි කාරණය තමයි ජාතික පාසල් 1000 ව්‍යාපෘතිය. ඔබතුමා පැහැදිලිව දන්නවා ජාතික මට්ටමට ගෙනීම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සියල්ල ජාතික පාසල් කළා රාජ්‍ය සේවයට ගත්තොත් දන්නවා කොයිතරම් අපහසුද කියලා ගුරු තුලණය කිරීම. මම නම් කැමති මේ පාසල් සියල්ලම පළාත් පරිපාලනයේ තියෙනවා නම්, මොකද ගුරු තුලණය කිරීම බොහොම ලේසි පළාත් රාජ්‍ය සේවයේ. නමුත් මෙතෙන්ට ගෙනීමෙන් වෙන්නේ රාජ්‍ය සේවය පළාත් රාජ්‍ය සේවය අතර ඔබතුමා දන්නවා කොයිතරම් කාලයක් ගත වෙනවද, ක්‍රියාදාමයේ කොච්චරම් සංකීර්ණද කියන එක. ඒ නිසා දැනට මේ තියෙන තත්ත්වයත් ප්‍රතිසංස්කරණත් එක්ක අපි මේ පාසල් ප්‍රමුඛ පාසල් බවට පත් කළා. ජාතික පාසල් හැටියට රාජ්‍ය සේවයට ගැනීම වෙනුවට පළාත් සභාවෙම තියලා ප්‍රමුඛ පාසල් හැට දිනු කරන්න තමයි කටයුතු කරගෙන යන්නේ.
මීළඟට ගරු විජිත බේරුගොඩ මැතිතුමා විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ ඉතා වැදගත් විෂයක් විවාදයට ගන්න අවස්ථාව. විශේෂයෙන්ම අධ්‍යාපනය කියලා කියන්නේ මේ රටේ අනාගතය ගොඩනැගීමේ විශාල බාර දූර වගකීමක් තියෙන අමාත්‍යාංශ අධ්‍යක්ෂින් තියෙන, ඒ වගේම පුළුල් දැනුමක් තියෙන අමාත්‍යවරයෙක් සුසිල් ප්‍රේමජයන්ත ගරු අධ්‍යාපන ඇමතිතුමාට මේ අමාත්‍යාංශයේ පැවරීම පිළිබඳව, ඒ වගේම අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාම පිළිබඳව මත නාඩු පක්ෂයේ අය වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුත් බොහොම ප්‍රසාදයෙන් කතා කළා. කොහොම වුණත් අපි දකිනවා 21 වෙනි සියවසට ගැලපෙන අධ්‍යාපන ක්‍රමය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ලබන අවුරුද්දේ ඉඳලා සූදානම් වෙන මොහොතක මේ 21 වෙනි සියවසට ගැලපෙන ගෝලීය ප්‍රවණතා අඳුනගෙන විශේෂයෙන් ලෝකයේ සිදුවන විචලනයන් සහ චලනයන් තේරුම්ගෙන නිවැරදි දිශානති අඳුනගෙන ලෝකයේ අනෙකුත් රටවල් අතර අපේ රට වගේම ජන සමාජයේ ගොඩනගා ගැනීම සඳහා උගත් බුද්ධිමත් නිර්මාණශීලී ප්‍රායෝගික වගේම යහපත් ආකල්ප සහ පුරුෂාර්ථයන්ගෙන් සමන්විත විද්‍යාව හා තාක්ෂණය සමග ඉදිරියට යන්න පුළුවන් ශිෂ්‍යයෙකු බිහිකර ගැනීම සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේදී සිදුවීමට නියමිතයි. මේ පිළිබඳව ගරු අධ්‍යාපන අමාත්‍යතුමා පැහැදිලිව සඳහන් කළා. විශේෂයෙන්ම අපි දකිනවා මේ අධ්‍යාපනයෙන් බිහිකරන්නේ යහපත් පුරවැසියෙක්. එතකොට අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ යහපත වගේම සමාජයේ යහපත. එහෙමනම් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සියල්ල සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ලෝකේ බොහෝ රටවල් දිනු වෙලා තියෙන්නේ. අද බටහිර ලෝකේ සහ දිනු රටවල් ඒ දිනු අත්පත් කරගෙන තියෙන්නේ විශේෂයෙන් අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු කිරීම නිසා. ඒ අනුව අපේ රටත් මේ අධ්‍යාපනය සඳහා විශේෂ අවධානය වගේම ඒ මූලික බරතැබීම කළොත් අපේ රටත් ඒ සංවර්ධනය අත්පත් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම මේ අධ්‍යාපනය ගැන කතා කරනකොට සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය අංශ ගණනාවක් තියෙනවා. මේ සෑම ක්ෂේත්‍රයක්ම එකම වහලක් යටට අරගෙන මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටවලා තියෙනවා. අපි රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක්, තව තුන් දෙනෙක් ඉන්නවා මමත් එක්ක. අපේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා සහ අපේ ඒ වගේම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා. ඉතින් විශේෂයෙන්ම මේ බාහිර දූර කාර්ය කරගෙන යන්නට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු මේ සියලුම නිලධාරීන් විශාල උත්සාහයක් ගන්නවා. ඒක ගැනත් මේ මොහොතේ සඳහන් කරන්න ඕනි. අපි පිරිවෙන් අධ්‍යාපනය ගැන කතා කරොත් ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපනයේ මහගෙදර තමයි පිරිවෙන්. හැබැයි යටත් විජිත යුගයෙන් පස්සේ බටහිර අධ්‍යාපන ක්‍රමය බිහි වුණාට පස්සේ මේක යටපත් වුණා. නැවත විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් ආරම්භ කිරීමත් සමග මේ පැවිදි අධ්‍යාපනය නැත්තම් පිරිවෙන් අධ්‍යාපනය නැවත ආරම්භ වුණා. මේ පිරිවෙන් අධ්‍යාපනය විශේෂයෙන්ම අපි ගත්තොත් මේ රටේ ලංකාව පුරාම පිරිවෙන් 825ක් ක්‍රියාත්මක වෙනවා. මේක ව්‍යුහය ගත්තොත් මූලික පිරිවෙන්, මහ පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ විද්‍යායතන පිරිවෙන් වල ගිහි ශිෂ්‍යෝ පවා ඉගෙන ගන්නවා. ඉතින් අපිට විශේෂයෙන්ම අභියෝග ගණනාවක් තියෙනවා මේ පිරිවෙන් ක්ෂේත්‍රය දියුණු කරන්න. අපි දන්නවා පිරිවෙනක ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට ලැබෙන දීමනාව ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වශයෙන් 1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත මගින් තමයි වත්මත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මතයන් අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ මේ ආධාර මුදලක් ලබා දුන්නා පිරිවෙන්වල ඉගෙන ගන්න ශිෂ්‍යයන් වෙනුවෙන්. එතනදී 1979 දී පැවිදි ශිෂ්‍යයෙකුට ලබලා දුන්නේ රුපියල් 2.75ක්, ගිහි ශිෂ්‍යයෙකුට 7.41ක්, නැවත 2003 වෙනකොට රුපියල් 3.42ක් එක පැවිදි ශිෂ්‍යයෙකුට, ගිහි ශිෂ්‍යයෙකුට 7.68ක් ලබලා දුන්නා. මේක 2010 වසර වෙනකොට රුපියල් 6.84ක් පැවිදි ශිෂ්‍යයෙකුට දෙනකොට ගිහි ශිෂ්‍යයෙකුට දුන්නේ 1.37ක්. 2014 අවසන් වරට මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ රුපියල් 15 කරා පැවිදි ශිෂ්‍යයෙකුට. මේක ගිහි ශිෂ්‍යයෙකුට රුපියල් 5 බවට පත් කළා. හැබැයි මේ මුදල ප්‍රමාණවත් නැහැ. අඩුම තරමේ ගිලම්පස් එකක්වත් බොණ්ඩ මේ මුදල ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම යෝජනා කරනවා ප්‍රතිගරු ජනාධිපතිතුමාට, එතුමා අධ්‍යාපන ඇමති කාලේ මුලින්ම පිරිවෙන් පනත සම්මත කළ මේ මුදල වෙන් කරේ. මේ රුපියල් 15 කියන එක පැවිදි ශිෂ්‍යයෙකුට ප්‍රමාණවත් නැහැ. අඩුම තරමේ මේක රුපියල් 100ක් බවට පත් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම ගිහි ශිෂ්‍යයෙකුට රුපියල් 5, රුපියල් 50ක් දක්වා වැඩි කරන්න පුළුවන්කම තියෙනවා නම් හොඳයි කියලා මම විශේෂයෙන්ම ඒ අධිකරු ජනාධිපතිතුමා මෙතන නැති වුණත් මම යෝජනා කරනවා. ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය ගැන කතා කරනකොට මේ සියලුම පිරිවෙන් විහාරස්ථානවල තියෙන්නේ මේ වගේ අධිපතිත්වයේ දරන්නේ විහාරාධිපති ස්වාමින් වහන්සේලා නෙමෙයි, කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා තමයි මේ සියලු ගොඩනැගිලි හදලා මේ දේවල් නඩත්තු කරගෙන මෙතෙක් කාලයක් ආවේ. දැන් රජයේ අවධානය යමුණාට පස්සේ යම් ආකාරයක උදව් කරත් අපිට විශේෂයෙන්ම මේ ඒ පිරිවෙන් ආධාර මුදල සහ වෙනත් පහසුකම් ලබා දීමට සිදු වෙලා තියෙනවා. ඉතින් පිරිවෙන් අමාත්‍යවරයා විදිහට අලුත් අමාත්‍යංශයක් පිහිටුවට පස්සේ මේක වගකීම බාරගත්තා. ඒ වගේම අපිට කරන්න පුළුවන්කම ලැබුණා පහුගිය කාලේ පිරිවෙන් සංවර්ධන අරමුදල ඇති කරන්න. මොකද රජයෙන් දෙන මුදල ප්‍රමාණවත් නැහැ. මේ මුදල ප්‍රමාණවත් නැති නිසා අපි යෝජනා කරලා පිරිවෙන් සංවර්ධන අරමුදලක් ආරම්භ කරන්නට අවශ්‍ය යෝජනාව සකස් කරලා ඒ පනත් කෙටුම්පතක් විදිහට ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යවලා ඒක අනුමැතියත් අරගෙන ඉදිරියේදී අපේ අධ්‍යාපන අමාත්‍යතුමා මගින් කැබිනට් කට යෝජනා ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් අපිට උදව් කරන්න දේශීය සහ විදේශීය
ගරු ඇමතිතුමා අපතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා. තව
ඉතින් ඒ වගේම අපිට විශේෂයෙන්ම උදව් කරා මැලේසියාවේ ප්‍රධාන සංගනායක බූටාවත්තේ සරණංකර හාමුදුරුවන් වහන්සේගේ මූලිකත්වයෙන් මූලික පිරිවෙන් අවසාන විභාගය සහ ප්‍රාචීන ප්‍රාරම්භක විභාගය සමත් ශිෂ්‍ය වික්ෂුන් වහන්සේලා 29කට මැලේසියානු සංචාරයක් සඳහා අපිට උදව් කරා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඉදිරියේදී අපිට භෞතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා දෙස් උපකරණ ලබා දීම සඳහා විශාල මුදලක් ලබා දෙන්න නැත්නම් උදව් කරන්න එතුමා උන්වහන්සේ පොරොන්දු වුණා. ඒ වගේම වයඹ පළාතේ සියලුම පිරිවෙන් වලට ගොඩනැගිලි ආධාර පරිගණක උපකරණ ලබා දුන්නා. වාරියපොළ සුමංගල පිරිවෙනේ තුම්මුලේ සීලක්කන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ ඉල්ලීම මත තායිවානයේ නායක ස්වාමීන් වහන්සේ නමක් කෝටි එකහමාරක් විතර වටින මුදලක්. ඉතින් මේ විදිහට අපිට විශාල වශයෙන් උදව් උපකාර ලැබිලා තියෙනවා. ඒ වගේම ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා මිලියන 100ක් වියදම් කරන්න පුළුවන්කම ලැබුණා අපිට ගිය අවුරුද්දේ. හැබැයි ඒකෙන් මිලියන 92ක් අපිට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණා. ඒ වගේම ඉදිරියේදී ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරුන්ට ඉංග්‍රීසි භාෂාව දිනු කරන්නට පුහුණුවක් ලබලා දෙන්න, ඒ වගේම ඒ සඳහා ලැප්ටොප් පරිගණක ලබා දෙන්න ස්කොට්ලන්තයේ මැදියාවේ පියරත්න හාමුදුරන් වහන්සේත් අපිට උදව් කළා තියෙනවා. උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්දියානු ශ්‍රී ලංකා සංස්කෘතික සම්බන්ධතාවයේ තහවුරු කරන්න ලංකාවේ සියලුම පිරිවෙන්වල ශිෂ්‍යයන් සම්බන්ධ කරගෙන විභාගයක් තිබ්බා. ඒකෙන් වැඩිම ලකුණු ගත්ත භික්ෂුන් වහන්සේලා 3 නමකට ඉන්දියාවේ සංචාරයක් ලබා දෙන්න ඉන්දියානු මහ කොමසාරිස්තුමා සහ ඉන්දියානු රජය මැදිහත් වුණා. ඒකටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒකම තවත් මට විනාඩික කාලයක් දෙන්න මං හිතන්නේ නිසා පිරිවෙන් අධ්‍යාපනය දිනු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපේ පිරිවෙන් අධ්‍යක්ෂක ස්වාමින් වහන්සේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලු දෙනාගේ සහයෝගය ලැබෙනවා. ඒ වගේම පුංචි කාරණයක් මතක් කරන්න තියෙනවා. මේ සාමාන්‍ය ප්‍රතිඵල නිකුත් වුණා පහුගිය කාලේ. එතකොට මොනරාගල දිස්ත්‍රික්කේ තමයි අධ්‍යාපනය වශයෙන් පසුගාමි දිස්ත්‍රික්කයක් විදිහට ඉස්සර සඳහන් වුණේ. මේ වතාවේ අපි ඇත්තටම සතුටුයි කියන්න ලංකාවේ කලාප වලින් 4 වන ස්ථානය මොනරාගල දිස්ත්‍රික්කේ තනමල්විල කලාපේ ප්‍රති කලාපේ දරුවන්ට හිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම 82.33% ප්‍රතිශතයකින් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙන්න පුළුවන්කම ලැබුණා. තනමල්ලිල කලාපේ ඌව පළාතේම අංක 1ට තනමල්ලිල කලාපේ තේරුණා මොනරාගල දිස්ත්‍රික් අධ්‍යාපන කලාපේ විශේෂයෙන් මේකට පළාත
අමාත්‍යතුමා අවසන් කරන්න.
ඒකටත් ඒ වගේම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා විදුහල්පති ගුරුවරුන්ටත් ඒ සියලුම දෙනාටත් මගේ ප්‍රණාමය පුද කරනවා. මේ වගේ උසස් ප්‍රතිඵලයක් සාමාන්‍ය පෙළ වලින් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව සඳහන් කරමින් තවත් බොහෝ දේවල් කතා කරන්න ඉඩ කඩ තිබුණත් වෙලාව හරස් වෙන නිසා අපි කීප කාරණා ගැනත් විශේෂයෙන්ම සිහිපත් කරමින් මේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළින් විශේෂයෙන්ම අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් ඉදිරියේදී අපේ ජාතිය ගොඩනගන්නට ඒ වගේම අපි දරු පරපුර ගොඩනගන්නට ඒ හැකියාව ලැබෙනවා වගේම මේ සියලු දෙනාගේ සහයෝගය ප්‍රාර්ථනා කරමින් මගේ කතාව නතර කරනවා. බොහොම ස්තුතියි.